අර උතාරක බාලසුරිමැතිතුමා.
Honorable presiding member, I thank you for allocating 10 minutes of this house time to express my views on
Actually,
the March
you have 12 minutes.
Sorry, 12 minutes of this house time to express my views on the much anticipated National Audit Bill taken up for debate today. The National Audit Bill had been withheld since 2003 and deferred 24 times by successive governments, perhaps due to a combination of two reasons. Lack of political will, and I would like to think more to do with the political technicality of too much unchecked power being given to the Auditor General and his department. The Yahapalana government did, however, make it a point in the election manifesto to introduce the National Audit Bill, and as far as introducing it today, even in this much watered-down version, I must congratulate them. But a closer examination of the context of the bill, which I will touch later on, makes me wonder whether this bill too is a sham, just as much as this government has been for the last 3 years. This bill is just for window dressing, so that the government can now mumble on what glorious legislation they have brought before us, but in actuality might not serve the intended purpose and actually can hinder the general public administration. There are also political technicalities that need to be addressed as prerequisites when introducing bills such as this, or for that matter, strengthening any other independent commissions. Independent commissions stem from the defects of democracy, where mainly people involved in the role of executive takes decisions on self-interest rather than the interest of the nation. So it is hoped that the independent commission somewhat put a check and a balance to it. However, we also must be careful, as there is a transition of power from the executive to the commissions, that the commissions themselves remain independent. Furthermore, I also feel that the government's intention should not be to make more and more independent commissions, but independent institutions. It must be noted that governments can get watered out of power, but commissions can create a long-lasting fraternity of like-minded people, including the retired and the working, where the intentions can lead to the well-being of the sector and about the power they can exercise rather than the mandate given and the general good of the public. Honorable presiding member, in order to stress my point, if we take the case of the National Audit Bill, such a bill can prove to be harmful for the general public, administrations such as ours, where the country is ridden with systematic corruption at all levels. In such countries, it's easy to pick a side and victimize your opponents. Some fear that public sector will render further inefficient if independent commissions do not function independently and strive fear in the public sector. Therefore, that is why it is important, Honorable Presiding Member, that certain prerequisite legislation be introduced, such as a garden period, which the government has failed to do. A garden period will essentially prevent the heads and members of independent commissions, and not only them, but also high-ranking members of the armed forces and even the police, whereby high-ranking officers cannot engage in political activity or seek public office even after retirement for a given period of time. This will essentially prevent high-ranking officers who have fiduciary rights from exercising their influence while in office for personal gain after retirement. Furthermore, other legislation such as set of prearranged dates for the independent commissions for announcements and proclamations need to be incorporated so that independent commissions don't go over and beyond the mandate that they are given. Now take the case of the present Auditor General, who went on air just before a crucial election, which had been postponed by 2.5 years, and decided to give his opinion about bookkeeping during the last government. My contention is not the validity of the statement. Irrespective of the validity, what needs to be assessed is whether the Auditor General's statement has an influence or not on the general public. And if there is an influence, then such statements at such times should be forbidden by law. Honorable Presiding Member, we in the Joint Opposition believe in the principles of true good governance, which are workable, but not this charade the government is acting out. And having elections on time is one of the key principles of good governance. The manner in which the Prime Minister answered the question regarding the postponement of provincial council elections yesterday makes us believe that the Prime Minister thinks think people of this country will just watch and wait while he acts the goat and clown about while taking their franchise away. Let me assure you, the Prime Minister will get a fitting reply worse than the beating he got at the last elections next time around at the Provincial Council, when the Provincial Council elections are held. Honourable Presiding Member, if we are to look at the international indices such as Transparency International's Corruption Perception Index, we have seen the deterioration in the ranking since the inception of this government from 83rd position in 2015 to 91st place in 2017. We also see, Honourable Presiding Member, through these rankings that the most developed countries tend to be the least corrupt and the most corrupt countries tend to be the least developed. So, Honourable Presiding Member, the developed countries have strong institutions and they function usually independent of the government. Now, I dare not say that this is the only sole reason why some countries have succeeded in developing whereas other countries have failed. Of course, historical reasons are just as important. But in general, Honourable Presiding Member, we see in those countries where there is an independent supreme audit authority has been a front runner in eradicating corruption and bringing those countries towards development. If we take a closer look at newly developed countries such as Singapore and South Korea, they gave the key most emphasis on economic development and acknowledged that work can acknowledge what works and disregarded what does not. They have no blind pursuit of good governance, and with more and more economic development, more and more emphasis was given on good governance. Proper independent institutions and political will was enforced in eradicating corruption. Honourable Presiding Member, I think the whole role of the Auditor General and his department has to be relooked at altogether. Although the Auditor General is perhaps the most critical role in public sector accountability, its dependency on the two parliamentary subcommittees for the release of its findings, I think, should be changed. Now, what good would it be the findings of these reports, especially if the members of the subcommittees to which these reports are represented themselves, deliberate with the accused over the phone, as it happened during the infamous Bond case? What good would it be to present a report to a parliament which has turned a blind eye to the conduct of its members and continue to solicit them in the COP even after the members have been exposed? We have also seen how some members hurled insult at the Auditor General in order to suppress evidence and support Mr. Arjun Aloysius. So if the parliamentary members of the COP and COPA are corrupt and contagious, I think this system completely breaks down, and it's better off for the Auditor General to directly publicize the findings. We also know that there are largely three models of supreme audit institutions, namely the Westminster model, the judicial model, and collegiate model. And I think the time has come for the policymakers to have public debate on whether we have indeed incorporated the best model or whether we can incorporate different aspects of other models such as the judicial model, where the Supreme Audit Institution is an integral part of the judicial system operating independently of the executive and the legislative branches. As for the merits of the bill, there are many contentions. I understand provision for surcharge, which provides for a recovery of an amount overpaid to a public servant or recoupment of any loss caused to the government for which he is held responsible has been diluted under this bill. Now in section 19, a lengthy process has been incorporated where the chief accounting officer of the auditee entity imposes a fine with the provisions for appeal against the decision. Now I find this a horrendous juxtaposition of checks and balances and a major conflict of interest, as the chief accounting officer of the auditee entity is a colleague of the accused. There can be possibility of collusion or even an affinity to prolong the process as long as possible as a favor for a colleague. Further complicating the process is the lack of provisions for the chief accounting officer to specify any deviations of the surcharge as specified by the Audit Service Commission, taking away the transparency and making the whole process meaningless. So that's why I feel if we need legislation to change the format so that such a case can be referred to the judicial process directly. If needed, we can even have special courts for this purpose. Honourable Presiding Member, if this government can make special courts to catch politically motivated so-called financial crimes of the previous government, could we not make the fair conclusion by the same logic that more importance has to be given to this bill which deals with current and future corruptions? The success of any Supreme Audit institution depends to a large part on the independence of that institution. Not just the functional independence of the department which has already has the safety of the constitutional safeguard, but also the financial independence for proper operation and administration of the department. We have seen many a times that the Auditor General pleading his case for...
Honourable Member, you have 2 minutes left.
Which comes under the public Ministry of Public Administration to no avail. So in this regard, this bill fails well short of the actual intentions of making the Auditor General's department more independent, as the bill has failed to provide financial independence from the Treasury and failed to provide independence from the Ministry of Public Administration for manpower requirements. I would also like to see Section 7.1b, which provides provisions for a person to send a representative to the Auditor General if called upon by the Auditor General, be changed. Such a provision will no doubt hinder the investigative capacity of the Auditor General, as guilty can keep sending representative to delay the investigation. I would also like to see provisions included in this bill which will enable not only the government subsidiaries with more than 50% shareholding being audited, but also associated companies with at least 20%, or for that matter, any institution which government holdings where there's financial abuse seems to take place. There should also be feasibility audits for long-term infrastructure projects so that we get the best value for the rupee spent. And of course, I finally believe that there should be financial independence, where a parliamentary select committee oversee and directly debits the consolidated fund for the financial requirements of the audit committee. Thank you.
Honorable Halsha De Silva.
Thank you, Presiding Member. I would first like to take a moment to appreciate the good words of Honorable Tharaka Balasubramanian. Ready to go? Ah, there you are. The government has had finally the political will, the courage to introduce this National Audit Bill. Now, I would like to reply to some of the issues that you raised, Honorable Member, and that is, you said, is this a sham? Are we trying to window dress? Are we trying to hinder the progress? Actually, it is not. Because while you and I both know, it took a while to bring this bill to Parliament, we have brought it. And like you said, it has been watered down to some extent. I also agree with you. It has been watered down to some extent. But it is nevertheless a beginning. So therefore, on behalf of the government and on behalf of the ministry that is introducing this bill to Parliament, I would like to appeal to you to view this bill not with a glass half empty attitude, but rather glass half full attitude. Now, the independent commissions, you said, need checks and balances. I'll let you speak after me, please. Checks and balances. You talked about the transition of power and the executive to give up that authority to the independent commissions. I am sure you are aware that that is certainly happening. I mean, it is not any longer possible for the executive to direct the various otherwise officials within specified ministries to either do or not do certain things, or act or not act on certain issues or individuals. So therefore, I think we can see that transition taking place. Now, for instance, let me give you a classic example. I sit in the COP. I used to sit in the COPA when I was a member of the opposition. Now, Honorable Balasubramanian, those days, what happened was the COP and the COPA were chaired by the executive, the ministers of the then government. I recall really very well how I tried desperately to bring up issues in terms of financial mismanagement at the time, but it was always and every time vetoed or thrown into the garbage bin by the executive who was chairing the Committee on Public Accounts at the time. Now, that is not good governance. You said earlier that in countries that are well governed, this separation of powers have already happened. And that has happened here in our good governance government. Because when this government came into office, we said, no, we don't want the executive to chair the COP. Please, Honorable Balasuri, right? Executive to chair the COP. Let the members of the committee decide on who should chair the COP. Honorable Sunil Handunetti is seated in front of me. Our members elected him as the chairman of the COP. And he is certainly not a member of the executive. He is certainly not a member of our government. In fact, he's a vociferous member of the opposition. Now, when the parliament, the new sessions began about 2 months ago, once again, what happened? The committee, members of the committee, reappointed Mr. Handunetti as the chairman of the COP. I mean, I think you must appreciate the transition that is taking place, and I hope one day, maybe someday, you hope to establish a government, Honorable Balasuriya, that the day that you establish a government, the party that you belong to would follow the same principles of good governance. And if I am a member of the opposition, I would put my hand up and say, I would like to be the chairman of the committee at that time. Now, the third thing you mentioned was a good thing about, I didn't catch the word that you used, but I think you referred to some sort of cooling off period where persons of a high office leave government and then engage in politics. And you said there must be some sort of cooling off period before such happens. And I agree with you. And this revolving door policy is not good. And that corrupts because it doesn't necessarily have to be politics. Suppose you're a member of a regulatory body. And then as soon as you leave the job as a member of the regulatory body, you become chairman or a managing director of a regulated company, right? And that is completely bad governance. But that continues in this country. So perhaps we can, as a measure of good governance, have some legislature in this house where you say for 3 years or for 18 months, what have you, that you cannot engage either in politics or you cannot move from a regulator to a regulated company. Then I want to talk about, you said we need strong institutions. Absolutely, unconditionally, I agree with you that we need strong institutions. And that is certainly why that we are creating the new office of the Auditor General via the National Audit Bill. I think I need to make a correction, and this is, Honorable Presiding Member, an important one. I think I'm right in saying this. You said that the Auditor General's office must have financial independence, and I believe that is given in this bill. So that if I'm wrong, perhaps somebody can correct me, but as far as I know, the funds will be allocated via the consolidated fund to all independent commissions, not only this commission, the police commission, the elections commission, and so on and so forth. Unfortunately, it was your lead of the current whatever flower bud group, then the president, got rid of the independent commissions. And via the 18th Amendment, relegated those commissions and the legislation thereof to the dustbin and took under his control the financial authority of those previous commissions. Now, I am not going to talk too much about the National Audit Bill because my colleagues in this House have, for the last several hours, raised these issues. But I want to certainly raise one issue. And you talked about Transparency International and so on. Transparency International has provided us with a legislative brief on the National Audit Bill. And one of those recommendations, I agree. And as a matter of fact, the Auditor General, I was speaking to him just a little while ago and said I was going to raise this. And the issue is the right to information, right? Now, in the bill, we say the Auditor General not be compelled by any person to disclose any information except on a request of Parliament or by an order of court or subject to paragraph B to give effect to the provisions of any written law. And B says that you cannot disclose information unless otherwise the audit report has been presented to Parliament. In fairness to the Auditor General, his view is, it is still information that is being gathered. So how is it possible for me to release that information to the public? But in today's day and age, where we, again, Honorable Balasuriya, we had the guts, we had the courage to bring the Right to Information Act bill into Parliament and create the Right to Information Act, which has made a paradigm shift, and I stress that, a paradigm shift in the way carried out in this country. In the old days, before the Right to Information Act, it was under the secrecy ordinance that officials worked. There was no way in which a person, either in Kotte or from Jaffna, could ask the government or the local authority or the provincial council for information on his tax that he pays or she pays. Today, that has changed. Today, you send a request to the authority, whichever the authority it may be, and that authority has to, by mandate, it is compulsory that the information is released to the person seeking such information, and by any chance, if it is not possible to do so, give explanations as to why, and thereafter, he should get that information in a given period of time. Now, what happens here? What happens here is that this bill, in my view, Honorable Presiding Member, goes beyond the constitutional rights given by the Right to Information Act by restricting the citizen to be able to obtain the information that he or she is entitled to under the Constitution. So therefore, I think I am not saying that the Auditor General should willy-nilly give out the information as and when requested by person X or Y. But I think there needs to be some discussion between the Auditor General and the legislature to figure out how best we can compromise on this, because something that we fought for, something that we stand for, is the right to information. And in my view, Honorable Balasuriya, you talked about corruption. I agree with you completely. And the way to fight corruption is the tool of information. Now look at today. Look at today. The information, whether it is, sometimes it becomes a complicated problem because people create information out of thin air. News becomes fake news, and these pieces of fake news is distributed via electronic media, telephones and so on, Facebook and so on, and gullible people sometimes believe it. So there is no fact checking. So I think the Auditor General also, I think, needs to have, it must think about these issues. Whether something that is true that has been distributed, or whether it is something that is completely untrue that has been distributed. So I don't know how to deal with this question, because this is a question not only faced by us in this country, but a question that is faced by nations across the world. So in that sense, we need to take into cognizance the fact that I believe personally that Section 9A of this bill should come into some sort of amendment either now or at a future point in time. So with that,
Honourable Member, you have 2 minutes left.
Sorry?
You have 2 minutes left.
Thank you. So with that, Honourable Member, I think that what we have started today, we must look at as glass half full, and we must work together. The independence must be given to the Auditor General, and what I said a little while ago is correct, that the Auditor General's finances come directly from the consolidated fund. There is no boss over the Auditor General in that sense. That is why I believe it is called a supreme institution. Then the person has the right, the responsibility to undertake the work. But I must also caution that when such power is in one's hand, one must use that power with a sense of responsibility. And that is essential, because what Honorable Balasuriya also talked about, checks and balances. There has to be checks and balances. So one arm of this scale cannot go above the other. So the scale must be balanced. The scale must always be balanced, because otherwise it depends. It might depend on the person. You asked whether the Auditor General was right in making a statement about national accounts before the election. You had your view. I also had my view. And I think what the Auditor General said was accurate. It was an interpretation issue that needed to have happened. As a matter of fact, he asked whether all the money that we have spent on loans have been listed as assets.
Do you need more time?
I'm finishing up, Honorable Member.
I can give you a minute or two if you want.
One more minute. It's not in the asset registry. It cannot be in the asset registry, Mr. Honorable Balasuriya, because a whole lot of the loans that we take are to pay back old loans. We are fully cognizant of that fact. So I don't know whether the timing was right, but certainly the issue that was raised is correct. So once again, I want to reiterate the fact that we must have, this is not a sham. This is done with all good intention. We have shown to this country, not once, not twice, over and over again, that we mean what we say. Two specific examples I gave. One was appointment of chairpersons to the committees, parliamentary committees. The second one was the Right to Information Act. And here certainly is the third. So thank you very much.
Point of order, sir.
For
point
my.
Order, sir.
Yeah, yeah.
Honorable Ajit Pina.
Garu, Sabhatumani, Harshil Metuma, Sandhan Karana Akarator, then Viganakadipati Vareva, Shakti Matkarala, Viganakadipati Varegging, Vartava, Klabaganima, Tavashakarana, they have Kauru Piligan. Now Prashati and Viganakadipati Varegi, Nigamanian, Parama, Satyan, Pamanai Satya. කියන தத்துவය අපි පිළිගත්තොත් එමගින් රාජ්‍ය සේවය තුළ ඉන්න නිලධාරීන් විශාල ප්‍රමාණයකට අගතියක් වෙන්න පුළුවන් පුරවැසියට අගතියක් වෙන්න පුළුවන් දැන් මේ මේ මෙන්න මේ தத்துவය මෙන්න මේ අනතුරුදායක தத்துவය තුළ රාජ්‍ය සේවය එක්ක අකර්මණ්‍ය වෙන්න පුළුවන් එහෙම නැත්නම් රාජ්‍ය සේවය තුළ ගැටළු මතු වෙන්න පුළුවන් දැන් කිසිම විසඳුමක් මේ මෙන්න මේ මෙන්න මේ තලයෙන් මේ 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 ආකාරයෙන් මේ ප්‍රශ්න දිහා බලලා ඒ කියන්නේ විගතකාධිපතිවරයාගේ නිගමනයන් ශක්තිමත් කරන්න අවශ්‍ය කරන පසුබිම සකස් කළත් නැහැ විශේෂඥ සහාය ලබා ගන්න විෂය විශේෂඥයන්ට අවශ්‍ය කරන මේ පහසුකම් සපෙලත් නැහැ ඒ වගේම මේ නිගමනයන් වල ඒකනේ ඒවා තියෙන නිරවද්‍යතාවය ඉක්මනින් පරීක්ෂා කිරීමට හැකියාවක් නැහැ. දැන් ඉතින්දි තමයි අර තොරතුරු ඉක්මනින් දැනගන්න අවශ්‍ය වෙන්නේ. නැත්නම් නිගමනයක් ආවට පස්සේ අර රාජ්‍ය සේවකයා සම්පූර්ණයෙන්ම ඔහුගේ මේ වෘත්තීය ජීවිතය විනාශ වෙනවා.
මම ඒකට මම හිතන්නේ යම්කිසි පිළිතුරක් දීලා මගේ වචන ස්වල්පය අවසන් කරනවා. මේ පනතමාගෙන් විගණකාධිපතියා විසින් ඉටු කළ යුතු බලතල කාර්යයන් සහ කර්තව්‍යයන් දක්වන අතර සුදුසුකම් ලත් විගණකවරයෙකු හෝ තාක්ෂණික වෘත්තීය හෝ විද්‍යාත්මක විශේෂඥ ඥානය සහිත ආයතන පත්කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව යටතේ තම කාර්ය හා කර්තව්‍ය ඉටු කිරීම පිළිබඳ වාර්තාවක් මුදල් වර්ෂයේ අවසානයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම විගණන අරමුදල පරිපාලනය ඔහු විසින්ම ඉටු කළ යුතු කාර්යයන් බව පනතේ දක්වන අතර ශ්‍රී ලංකා ජාතික ආරක්ෂාවට අගතිගාමී වෙන තොරතුරු හෙළිදරව් වන අවස්ථාවකදී ආරක්ෂක අමාත්‍යාංශ ඒකතාවය මත පුද්ගලික විගණන ප්‍රති විසින් ඒ සම්බන්ධයෙන් විගණන කළ යුතු බව පනත දක්වයි. එතකොට අජිත් පෙරේරා ගරු ඇමතුමා කියන කතාව සත්‍යයි. මොකද අපි දන්නවා සමහර අවස්ථාවලදී අපි කොමිටියේ වාඩිලා ඉන්නකොට ඒ පිළිබඳ විශේෂඥ දැනුමක් අපිට නැහැ. ඒ විශේෂඥ දැනුම නැති වුණාම නොයෙකුත් වැරදි තීරණ වලට එතන ඉන්න ගරු මන්ත්‍රීතුමාන්ලාට එන්න අවකාශය තියෙනවා. හරි, ඉතින් ඒ නිසා එකක් අපි එක පැත්තකින් ඒ මම කියන්නේ නිදහසත් එක්කම ඒ වගකීමක් තියෙනවා. ඒ වගකීම තමයි 100%ක් නිවැරදි තොරතුරු ඉදිරිපත් කිරීම. ඒ අවස්ථාවේදී තාක්ෂණික සහාය ලබාගත යුතු නම් අපි පාර්ලිමේන්තු කොමිටේ හරහා ඒ තාක්ෂණික සහාය ලබාගත යුතුයි කියන තැන මම ඒ මගේ ස්ථාවරයත් ඒක තමයි.
දැන් සභාපතිතුමනි මම එතුමාට
අජිත් පෙරමන්තුමා
අදකට නඩේ මට විනාඩියක් දෙන්න. දැන් උදාහරණයක් විදිහට මේ සුප්‍රකට බැඳුම් කර හා සම්බන්ධ කාරණේදී විගණකාධිපති තුමා විසින් අලාභ ගණනය කිරීම පිළිබඳ කරන ලද නිගමනයන් දෝෂ සහගත බව බැඳුම් කර කොමිසම විසින් නිශ්චිතව තීරණය කළා තියෙනවා. ඒ අදාළ මූලධර්ම ආර්ථික විද්‍යා මූලධර්ම වැරදි කියලා. ඒ කරපු උපකල්පන වැරදි කියලා. දැන් ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ විගණකාධිපතිවර සාමාන්‍යයෙන් නිවැරදි බව අපි පිළිගන්නවා. ඒත් එහෙම ඒ නිර්වදිතාවයේ පිළිබඳ ප්‍රශ්නය වැඩි කරග ඒ නිර්වදිතාවේ වැඩි කරගන්නත් ඒ වගේම අගතියරපත් වන පාර්ශවයන්ට අභියෝග කරන්නත් තියෙන අවස්ථාව ලබා දෙන්න ඕනේ. තාමත් මට නම් පේන්නේ නැහැ මේ කෙටුම්පත ඇතුලේ ඒ ආරක්ෂාව තියෙනවා කියලා පුරවැසියටත් රජ නිලධාරීන්ට.
මගේ කාලය අවසන් වෙලා තියෙන නමුත් මට තප්පර 30ක් දෙන්න. ඒක තමයි මම කිව්වේ. මම කිව්වේ පොදුවේ අපිට ඒ අවශ්‍ය තාක්ෂණය සම්කිසි වෙලාවක මූල්‍යමය කටයුත්තක් ගැන වෙන්න පුළුවන්. සමහර වෙලාවකට සෞඛ්‍ය පිළිබඳ ගැටලුවක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට ජලය පිළිබඳ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එන්ජිනේරු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. අපිට ඒ විශේෂඥ දැනුම නැහැ. ඉතින් ඒ නිසා පාර්ලිමේන්තු කාර්ක සභාවේදී පාර්ලිමේන්තු කොමිටිවලදී ඒ අවශ්‍ය තාක්ෂණික සහාය සියලු දෙනාටම ලැබිය යුතුයි කියලා නැවතත් මතක් කරමින් මගේ කාලයට ස්තුතිවන්ත වෙමින් මගේ වචන ස්වල්ප අවසන් කරන බොහොම ස්තුතියි.
ගරු ප්‍රේමරත්න මන්ත්‍රීතුමා ඔබතුමාට මිනිත්තු 10ක් තියෙනවා.
බොහොම ස්තුතියි ගරු මුලාසනාරුඩු මන්ත්‍රීතුමනි. අද මේ ඉතාමත් වැදගත් පනතක් පාර්ලිමේන්තුවට ආපු වෙලාවේ මේ පනත සම්බන්ධව කතා කරන්න ලැබිච්ච එක මං ඉතාමත් අගය කොට සලකනවා. ගරුමුලාසනාරුඩු මන්ත්‍රීතුමනි, අපි මේ කතා කරන්නේ දූෂණ වංචාවලින් තොර රටක් බිහි කර ගැනීම සඳහා කළ යුතු කාර්යයන් පිළිබඳව අපි මේ කතා කරන්නේ. මේ සාකච්ඡාව මේ විවාදයේ පැවැත්වෙන අතරතුරත් අපිට අහන්න ලැබෙන තොරතුරු තමයි මූල්‍ය වංචාවන් වලට මහා පරිමාණයෙන් දායක වුණු සමහර මිනිස්සු අද වන විට ලැබෙන ප්‍රවෘත්තිය මේ වෙනුවට ලැබෙන ප්‍රවෘත්තිය තමයි ඇලෝසියස් මහත්මයාගේ සිරමැදිරිය ඇතුලේ දුරකතන තුනකුත් සිම් කාඩ් පහකුත් අහු වුණාය කියන ප්‍රවෘත්තිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තා කරනවා. ඇලෝසියස් මහත්මයාගේ සිරමැදිරිය ඇතුලේ සිම් කාඩ් පහකුයි දුරකතන දෙකකුයි තියෙනවා කියලා. මම අහගන්න දැනගන්න කැමති අර පරණ දුරකතන ඇමතුම් වලට අමතරව මේ සිම් පහිනුත් කාඩද දුරකතන ඇමතුම් ලබා දුන්නේ කියලා මේ පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් වෙනවා නම් ඉදිරියේදී සිරමැදිරිය ඇතුළේ සිටගෙනත් සොරකම වහගන්න කටයුතු කළ ආකාරය අපිට නිරවුල්ව විග්‍රහ කරගන්න ලැබේවි. ඒකම අද අධිකරණ ඉදිරිපත් කරපු තොරතුරක් තමයි රවි කරුණානායක මහත්තයා පහුගිය කාලේ විගණකාධිපතිතුමාත් එක්ක මූණට මූණ දණ්ඩ සටනක නිරතුණා මුදල් ඇමතිවරයා විදියට රවි කරුණානායක මහත්තයාගේ පවුලේ සමාගමකටත් ඇලෝසියස් මහත්මයාගේ අරක්කු සමාගමෙන් රුපියල් මිලියන 5ක චෙක්පතක් 2014 වසර දිනකුත් කළ තියෙනවා කියන ප්‍රවෘත්තියත් අපිට මේනකොට ආරංචි වෙනවා. අපි කැමති මුලාසුනාරුඩු මන්ත්‍රීතුමනි මේ තොරතුරු එක්ක ඇලෝසිස් මහත්මයා හිරගෙදර ඉඳගෙන කාටද දුරකථන ඇමතුම් ලබා දුන්නේ? තව කාටද හිරගෙදර ඉඳගෙන චෙක්පත් යැව්වේ? හිරගෙදර ඉඳගෙන අලුතින් කරපු හොරකම් මොනවද කියලාත් මේ පාර්ලිමේන්තුවට කියනවා නම් අපි කැමතියි කියලා මේ වෙලාවේ මුලින්ම මතක් කරන්න කැමතියි. කර්මූලාසනාරු මන්ත්‍රීතුමනි, අද මේ පනත ගේන වෙලාවේ විගණ කාධිපතිවරයාගේ බලතල සම්බන්ධයෙන් මම මේ වෙලාවේ මුලින්ම කියන්න කැමතියි ගරු සභාපතිතුමනි, මේ පනත් ගේන්නේ කිසිම හේතුවක් නිසා නෙමෙයි, රටේ සංවර්ධනයටත් රටේ මිනිසුන්ගේ සංවර්ධනයටත් නම් විතරයි මේවා රට වෙනුවෙන් ගෙනෙන පනත් බවට පත් වෙන්නේ. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපිට මතකයි පහුගිය කාල සීමාව තුළ අවංකව වැඩ කරපු විගණ කාධිපතිවරුන් හිටියා. ලලිත් තමන්වල වගේ මහත්වරු අවංකව වැඩ කරන්න ගිහිල්ලා කෝටි පහේ වංචාවක් හොයන්න ගිහිල්ලා ඇසිඩ් ප්‍රහාරයට ලක් වුණා. අවංකව වැඩ කරන්න ගියපු එතුමාට විනිවිදව කටයුතු කරන්න වැඩ කරපු එතුමන්ලා අවසානයේදී සිද්ධ වුණේ විකෘති මිනිස් බවට පත්වීම, ශාරීරික විකෘතිතාවයට බවට පත්වීම. කර්මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මම මේ වෙලාවේ කියන්න කැමති මේ පනත් ගේන වෙන කිසිම හේතුවකට නෙමෙයි, මේ පාර්ලිමේන්තුවේ ඉන්නේ පෘථග්ජන මිනිස්සු, නිලධාරීන් වෙන්නේ පෘථග්ජන මිනිස්සු. ඒ මිනිසුන්ගේ හොරකම, වංචාව, දූෂණය, කපටිකම, බොරුව මේ සියල්ලම ගැබ් වෙලා තියෙනවා. ඒ යම් යම් පුද්ගලයන් සතුව යම් යම් ප්‍රමාණවලින් තියෙන මේ දූෂණ වංචාවම කර ගැනීමට නම් විගණ කාධිපතිවරයාට ස්වාධීනව වැඩ කළ හැකි, ස්වාධීනව කටයුතු කළ හැකි නිදහසක් ලබා දිය යුතුයි. ඒ වගේම වගකීම් සමුදායක් ලබා දිය යුතුයි. එහෙම නැතුනොත් ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපිට විගණ කාධිපතිවරයාගේ සාර්ථකත්වය අසාර්ථකත්වය තීරණය කරන්න වෙන්නේ ඔහුට ලැබෙන නිදහස සහ ඔහුට ලැබෙන වගකීම ඇතුළින්ම පමණයි. ඒ එක්කම විතරයි. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, රංජන රාමනායක ඇමතුමා කතා කළා. ඒ වගේම අමතිවරු කීප දෙනෙක් කතා කළා. ඔවුන් සඳහන් කළා පහුගිය කාලේ වෙච්ච හොරකම් ගැන. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, 48 නිදහස හම්බ වෙනකොට 1948 අපේ රට නිදහස ලබා ගන්නකොට අපේ භාණ්ඩාගාරයේ අපේ තැන්පත් ධනය විදිහට තිබුණේ රන් පවුම් කෝටි 120ක්. මුල්ම ඇතින් අපි දෙවනි තැනපත් වෙලා තිබුණේ ආසියාවේ ජපානයට විතරයි. රන් පවුම් කෝටි 120ක් සපිරි රටක් විදිහට අපේ රට තිබුණේ. ඊට පස්සේ ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, සමහර ලෝකේ රටවල් අපි අනුගමනය කරන්න හුරු වුණා. සිංගප්පූරුව වගේ රටවල් කිව්වා ලංකාව වගේ රටක් වෙන්න ඕනේ කියලා කිව්වා. ඒ කාලේ ඩොලරේ සඳහා අපි කිව්වේ රුපියල් 3.50යි. 48 අපි ගියේ රුපියල් 3.50යි. අද ගෙවෙන ගාන රුපියල් 160යි. කර්මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ ආපු ක්‍රමය මෙහෙම හැදුනේ 48 අපි නිදහස ගන්නකොට විගණ කාධිපතිවරයාගේ බලතල ඉතාමත් පුළුල් සහ වගකීම් සහගත බලතල ප්‍රමාණයක් ඔහු සතුව පැවති නිසා. කර්මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, 78 අලුත් ව්‍යවස්ථාව ගේන හොරුන් බිහි කරන, මංකොල්ලකාරයන් නැති කරන, වංචා දූෂණ අලුතින් නිෂ්පාදනය කරන ව්‍යවස්ථාවක් බවට 78 ව්‍යවස්ථාව පත් වෙනවා. අපිට ඒ කාලේ ජේ.ආර්. ජයවර්ධන මහත්තයාගේ ආණ්ඩුව කාලේ අපිට අහන්න ලැබුණේ මහා පරිමාණ දූෂණ ගැන. අපිට මොනවද කිව්වේ? මහවැලිය හදනකොට වෙච්ච දූෂණ ගැන, වංචාවන් ගැන. අපිට මතකයි ඒ කාලේ ඩේවිඩ් හෝප්ස් කියලා මහත්තයෙක් ලංකාවට එනවා ලෝක බැංකුවෙන්. ලෝක බැංකුවෙන් ලංකාවට වන්නේ ඩේවිඩ් හෝප්ස් මහත්තය වෙන මොකකටවත් නෙමෙයි, මහවැලියේ සිද්ධ වෙච්ච දූෂණ වංචා හොයන්න. ඔහු යවනවා වාර්තාව. වාර්තාවට අනුව ඔහු කියන්නේ මහවැලියේ සඳහා අපි ලබා දුන්නු රුපියල් බිලියන ගණන් මුදල් වලින් 135ක් මහවැලිය සඳහා වියදම් කරලා තියෙනවා. අනිත් 165ම ඇමතිවරුන්ගේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ සාක්කුවලට ගිහිල්ලා තියෙනවා.
මේක තමයි
ඩේවිඩ් හෝපර් ලබට යවන වාර්තාව.
ඔබතුමා දන්නවනේ කවුද මුල්ආසනේ ඉන්නේ කියලා?
ඔව්. ඒක දැනගෙන තමයි ගරු මුල්ආසනේ කිව්වේ. මම අර රංජන රාමනායකතුමා මහින්ද රාජපක්ෂ මහත්තයට හොරා කියන කොටයි, අනිත් ඇමතිවරු මහින්ද මහත්තයතුළු ඇමතිවරුන්ට හොරා කියන කොටයි මම කිව්වේ මහවැලියේ වෙච්ච දූෂණ වංචාව පිළිබඳව. ඒ දූෂණ වංචාවට රුපියල් 135 කෙනුයි මහවැලිය හදලා තිබුණේ, 165ක් හොරගම් කරලා තිබුණා. ඒ වාර්තාවට අනුව ගරු සභාපතිතුමනි, 78 ව්‍යවස්ථාවෙන් හොරුන්ට පැනලා යන්න සීමා මායිම් හදපු නිසා තමයි ඒ විදිහට හොරගම් කළේ මේ රටේ. ගරු මන්ත්‍රීතුමනි, මම කියන්න කැමති ඊට පස්සේ අපේ රටේ විවිධාකාරයේ ආණ්ඩු බිහි වෙනවා, විවිධාකාරයේ අමාත්‍යවරු බිහි වෙනවා, රටේ සංවර්ධනයේ විවිධ දිශාවල් වලට පෙන්නනවා. නමුත් වංචාව දූෂණය නවත්ත ගන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ඒක නවත්තන්න බැරි වුණා. හැබැයි පහුගිය කාල සීමාව තුළම අපිට ඌමනාවක් තිබුණා නම් මේක නවත්තන්න තිබුණා. ඒක නවත්තන්න බැරි වුණේ ප්‍රධාන හේතුව තමයි ආණ්ඩුව හැමතිස්සෙම කිව්වේ දූෂකයන්ට දඬුවම් දෙන්න ඕන, දූෂකයන්ට දඬුවම් දෙන්න ඕන කියලා විතරයි. කරු සභාපතිතුමනි, මම මගේ ජීවිතේ මම කවදාවත් අහලා නැහැ දූෂිතයන්ට දඬුවම් කළ පමණින් දූෂණ නතර වෙනවා කියලා මම අහලා නැහැ. දූෂිතයන්ට දඬුවම් දුන් පමණින් දූෂණ නතර වෙන්නේ නැහැ. දූෂණ නතර වෙන්න නම් පරිපාලන ව්‍යුහය වෙනස් කරන්න ඕන, නීතිමය ව්‍යුහය වෙනස් කරන්න ඕන. පරිපාලන ව්‍යුහයයි නීතිමය ව්‍යුහය වෙනස් කළොත් විතරයි දූෂණවලින් තුළ රටක් මේ රට ඇතුළේ බිහි කරන්න පුළුවන්කම ලැබෙන්නේ. මම මේ වෙලාවේ මතක් කරන්න කැමති ගරු සභාපතිතුමනි විගණකාධිපති තුමන්ගේ බලතල එක්ක විගණපාධිපති තුමන්ට කළ යුතු කාර්යභාරයන් එක්ක මේ රට නිවැරදි දිශාවට අරගෙන යන්න පුළුවන්. ඒ නිවැරදි දිශාවට අරගෙන යන්න නම් මේ රට නිවැරදි දිශාවට අරගෙන යන්න නම් ඒ සීමා සහිත බලතල වෙනුවට තටු කපපු විගණකාධිපතිවරයෙක් වෙනුවට තටු සිඳපු විගණකාධිපතිවරයෙක් වෙනුවට නිදහසේ වැඩ කරන්න පුළුවන් විගණකාධිපතිවරයෙක් හැදුවොතින් විතරයි මේ රට දූෂණයන්ගෙන් වළක්වා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. මේ රට දූෂිතයන්ගෙන් ආරක්ෂා කරගන්න පුළුවන්කම ලැබෙන්නේ විගණකාධිපතිවරයාට නිසි බලතල පැවරුවොත් විතරයි. දැන් මේ පනත අනුගරු මුලාසනාරුඩු මන්ත්‍රීතුමනි විගණකාධිපතිවරයා පත් කිරීමේ බලතල ජනාධිපතිවරයාට තියෙනවා. විගණකාධිපතිවරයා පත් කිරීම බලතල. හැබැයි විගණකාධිපතිවරයා ඉවත් කිරීම පිළිබඳව මුකුත් සඳහන් වෙන්නේ නැහැ. හැබැයි ජනාධිපතිවරයා අයින් කිරීමේ බලතල පාර්ලිමේන්තුවට තියෙන 3/2 බලයක් සහිතව 3/2 බලයක් ඇතිකලෝතින් විතරයි ජනාධිපතිවරයා ඉවත් කරන්න පුළුවන්කම ලැබෙන්නේ. හැබැයි විගණකාධිපතිවරයා සාමාන්‍ය යෝජනාවක් සම්මත කිරීමෙන් ඉවත් කිරීමේ පුළුවන්කමත් මේ පනත ඇතුලේ සුරක්ෂිත කරලා තියෙනවා. අපිට උඩ අහන්න තියෙන්නේ සාමාන්‍ය දූෂණයන්ට වංචාවන්ට විරුද්ධ මිනිහට එල්ලෙන තියෙන එකම තුත්තිරි ගහ පිදුරු ගහ විතරයි විගණකාධිපති. විගණකාධිපති තමයි සාමාන්‍ය දූෂණයන්ට වංචාවන්ට එරෙහි රටගෙන හැඟීමක් තියෙන මිනිහට එල්ලෙන තියෙන එකම තනතුරු විගණකාධිපති. හැබැයි විගණකාධිපතිත් ඔහේ මෙහේ ඕන කෙනෙකුට අයින් කරන්න පුළුවන් තනතුරක් බවට පත් කරගත්තොතින් ගරුමුලාසන අරුඩු මන්ත්‍රීතුමනි සාධාරණත්වයේ යුක්තිය ආරක්ෂා කරන අපේක්ෂා කරන මිනිහට සාධාරණයක් ඇති වෙනවාද කියන ප්‍රශ්නය අපි ඉස්සරහා මතුවෙනවා. අපි ඉස්සරහා තියෙනවා. ඒ නිසා පාලකයෝ විදිහට මේ පනත් සම්මත කරන ව්‍යවස්ථාවන් හදන මිනිස්සු විදිහට අපිට කරන්න තියෙන එකම එක දෙයයි විගණකාධිපතිවරයාගේ බලතල විගණකාධිපතිවරයා සතුව තිබිය යුතු බලතල පාර්ලිමේන්තුව තුළින් විගණකාධිපතිවරයා සතු කිරීම තමයි අපි කළ යුතුව තිබෙන්නේ. එහෙම නැතුණොත් ගරු මූලාසන අරුඩු මන්ත්‍රීතුමනි හොරකමෙන් තොර වංචාවෙන් තොර දේශපාලනඥයෙක් මේ රටේ හැදෙන්නෙත් නැහැ, නිලධාරියෙක් මේ රටේ හැදෙන්නෙත් නැහැ. දේශපාලනඥයාට රිංගන්න පුළුවන් තැන් ටිකක් පනත් ඇතුලේ හදලා තියෙනවා නම් රිංගන්න පුළුවන් තැන් ටිකකින් හොරකම් කරගෙන එන්න පුළුවන් කාන් ටිකක් හදලා තියෙනවා නම් අඩුම තරමේ නීතියවත් නීතිමය ප්‍රතිපාදනවත් හදලා නීතිමය නවෝත්පාදනයන් හරි හදලා නීතිය පැත්තෙන් හරි ඔහු හිර කරන්න පුළුවන් තැනක් හදන්න ඕන. අපිට පේන්නේ නෑ ගරු මූලාසන අරුඩු මන්ත්‍රීතුමනි පනතක් ගේනවා, කාලයක් තිස්සේ කතා කළ පනතක් පාර්ලිමේන්තුවට ගේනවා. ඒ පනතත් නිකම්ම නිකං පනතක් විනා පූර්ණ බලතල සහිත පනතක් පාර්ලිමේන්තුවට ගෙන ඉන්න මේ ආණ්ඩුවට බැරි වෙනවා. ඒක තමයි සත්‍ය. ඒක තමයි නිවැරදිම ඉදිරිපත් කිරීම. ඒ නිසා ගරු මූලාසන අරුඩු මන්ත්‍රීතුමනි මම විශ්වාස කරනවා අපේ රටේ යහපත් දේශපාලන වාතාවරණයක් ඇතුලේ නිවැරදි දේශපාලන වටපිටාවක් ඇතුලේ මේ රට ඉදිරියට ගෙනියන්න ඕන. ඒ ආණ්ඩුව හදන්න ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු විවිධ කණ්ඩායම් එකතුණා. ජනතා විමුක්ති පෙරමුණෙන් පාර්ලිමේන්තුවට ආව විගණකාධිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරන නිලධාරියෙක්. හැබැයි එතුමන් ආපහු සැරයක් ගෙදර යවලා ඔහු වෙනුවට තව කෙනෙක් පාර්ලිමේන්තුවට ආවා. මං කියන්නේ කැමති ජනතා විමුක්ති පෙරමුණට රට බෙදන ව්‍යවස්ථාවල් පාර්ලිමේන්තුවට ගේන්න කලින් මහත්වරුනි රට බෙදන ව්‍යවස්ථාවක් පාර්ලිමේන්තුවට ගේන්න කලින් මේ තියෙන ව්‍යවස්ථාව ඇතුලේ විගණකාධිපතිවරයා සතු බලතල වැඩි කරලා විගණකාධිපතිවරයා ආරක්ෂා කරලා රට නිවැරදි තැනට ගෙනියන්න කටයුතු කරන්න රට බෙදෙන ව්‍යවස්ථාව ගේනට වඩා ඒක රටේ මිනිසුන්ට වැදගත් ඒකේ විශ්වාසය මගේ තියෙනවා. ඒ නිසා ගරු මූලාසන අරුඩු මන්ත්‍රීතුමනි මේ පනත අපේ රටේ යහපත වෙනුවෙන් අපේ රටේ මිනිසුන්ගේ යහපත වෙනුවෙන් දූෂණයට එරෙහි මිනිසුන්ගේ යහපත වෙනුවෙන් ඉදිරියටත් නිසියාගිරුවින් විගණකාධිපතිවරයාට කටයුතු කරන්නට ශක්තියක් දෙන පනතක් බවට පත් කරන්නට අපේ පාර්ලිමේන්තුවේ අපි සියලු දෙනාටම ඉදිරියේදී හෝ යම් යම් සංශෝධන හරහා එතුමන් සතු බලතල වැඩි කරන්නට අපට හැකියාව ඇත්නම් පමණයි අපේ රටේ අනාගතය පිළිබඳ
සුදුසු වෙලාව හරිත
සහ නිසි විදිහේ අනාගතයක් අපිට දකින්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ අනාගතය හදන්න අපි විශ්වාස කරනවා අවංක කාර්යශූර දක්ෂ විගණකාධිපතිතුමාන්ට හැකියාව ලැබේවා, ශක්තිය ලැබේවා, දූෂිතයන්ගෙන් දූෂණයන්ගෙන් තොර ආණ්ඩුවක් බවට මේ ආණ්ඩුව පත් කරන්න හැකියාව ලැබේවායි ප්‍රාර්ථනා කරමින් මන් හිර දෙනවා බොහොම ස්තුතියි.
මන්තුමා ඔබතුමාගේ දැනගැනීම සඳහා ඩේවිඩ් හොපර් තමයි ඒ වාර්තාව ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ වාර්තාව ඔබතුමාට පුළුවන් කැමති නම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. ඊළඟට ගරු හේෂා විතානමැතිතුමා.
ගරු සභාපතිතුමනි මුලින්ම ස්තුතිවන්ත වෙනවා. අද රටේ ජාතික වැදගත්කමක් තියෙන මේ විගණන පනත සම්මත කිරීමට විවාදය පැවැත්වෙන වෙලාවේ අදහස් දක්වන්න අවස්ථාවක් ලැබීම පිළිබඳව. ද අපිට මතක් වෙනවා අපි දැක්ක විපක්ෂයේ මන්ත්‍රීවරු මේකට ප්‍රශංසා මුඛයෙන් කතා කරනවා. පහුගිය කාලේ මේක පරක්කුණා වැඩි කියලා ඉවර වෙලා අවුරුදු 3ක් පරක්කු වීම පිළිබඳව කතා කරා. හැබැයි මේ මහත්තුරුන්ට මතක නැහැ අවුරුදු 20ක් මේ රටේ ආණ්ඩු කරපු උදවිය විදියට මේ වගේ යෝජනාවක්වත් කොහෙවත් හිතේ තිබුණේ නැහැ. විජයදාස රාජපක්ෂ මැතිතුමා කිව්වා 2007 මේ ගැන යෝජනාවක් ආවා මේක එතනින් එහාට වචනයක් කතා කරේ නැහැ කියලා. අපි 2015 මේක යෝජනාවක් විදිහට ඉදිරිපත් කරලා අද වෙනකොට මේක යථාර්ථයක් බවට පත් කරන්න පුළුවන් වෙලා තියෙනවා. අපි කියනවා මේ විගණන පනත රැගෙන ඉන්න ක්‍රියා කරපු අපේ ආණ්ඩුව මේ රටේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් කොච්චර දීලා තියෙද මේ අවුරුදු 3 හරහා. දැන් පහුගිය කාලේ අද මේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන පාරමිතා පුරන උදවිය පහුගිය කාලේ මේ රටේ මේ වගේ පනත් ගේන්න තියා තිබුණු සාමාන්‍ය ප්‍රජාතන්ත්‍රීය නිදහස මිනිස්සුන්ගේ අහිමි කරපු යුගයක් තිබ්බේ. අපි කියනවා තොරතුරු දැනගැනීමේ පනත මේක ගේන වෙලාවේ එක එක විකාර දොඩලා එක එක ආකාරයේ මේක සමච්චලයට ලක් කරා. මේක කරන්න බෑ මේක දෝෂ පෙන්නවා. හැබැයි අද වෙනකොට අපි ආණ්ඩු පක්ෂයේ විදියට මේ රටේ ජනතාවට අපේ ආණ්ඩු අපි පාලනය කරන කාල සීමාව තුළ විනිවිදභාවයකින් ඕන තොරතුරක් දැනගැනීමේ අවස්ථාව සලසලා දීලා තියෙනවා. මේ වගේ අවස්ථාවක් ඉතිහාසයේ පුරාවට මේ රටේ ජනතාවට ලැබුණේ නැහැ. ඒ වගේම කොමිෂන් සභා ටික මේකත් හීනයක් වෙලා තිබුණේ පහුගිය කාලේ. අපි කොමිෂන් සභා ගේනවා රටේ රාජ්‍ය ආන්ත්‍රණීය ක්‍රියාත්මක වීම තුළ විනිවිදභාවයක් ඇති කරනවා, ප්‍රජාතන්ත්‍රවාදය සුරකින්නවා කියලා තමයි ජනාධිපති මැතිවරණවල පොරොන්දු පත්‍රිකාවල තිබ්බේ. ඒ මොකක්වත් උනේ නැහැ. අපි අද ඒක යථාර්ථයක් බවට පත් කළා තියෙනවා. අද පොලිස් කොමිෂන් සභාව ඉතාම ක්‍රියාකාරී. එදා එහෙම නෙමෙයි. එදා අපි දන්නවා අපේ දිස්ත්‍රික්කවල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තමන්ට හිතවත් කණ්ඩායම පොලිසියේ වාඩි කරනවා, ස්ථානාධිපති පුටුවේ වාඩි කරනවා විතරක් නෙමෙයි, තමන්ට හිතුණු වෙලාවට පැමිණිලි විභාග කරන්න ස්ථානාධිපතිවරයාගේ බෙල්ලෙන් අලලා ඔහුගේ පුටුවේ වාඩි වෙලා පැමිණිලි විභාග කරපු සිද්ධි තියෙනවා. ඕන තරම් අපිට ඒ ගැන පැහැදිලි කරන්න පුළුවන්. එතකොට මේ වෙනස අද මේ විගණන පනත ගැන වෙනස මේ රටේ සමාජගත වෙනකොට දැන් කියනවා මේකේ තටු කපලන. තටු කපල නෙවෙයි මහත්තයෝ, මේක මේ විදියට හරි මෙහෙම මේ මෙච්චර ඉක්මනින් අරගෙන එන්න කටයුතු කිරීම ගැන ඔබතුමාලා සතුටු වෙන්න ඕනේ. නිසා මේ හැම එකක්ම රටේ ප්‍රජාතන්ත්‍රීය අයිතිය තහවුරු කරන්න. දැන් අර පහුගිය දවස්වල අර කියපු හිට්ලර් පන්නේ ආණ්ඩුවක් බිහි වෙනවා නම් මේ වැඩක් නැහැ. ඒ වගේ පන්නේ ආණ්ඩුවක් තියෙන යුගයකට මේ වැඩක් නැහැ. විගණකාධිපතිගේ බලතල ඒ ඔක්කොම ටික බිඳිලා යනවා. එතකොට හිට්ලර්ගේ පාලනය තුළ හිට්ලර් ආකාරය ඔක්කොම ටික කරගෙන එතකොට මේවා ප්‍රජාතන්ත්‍රී අයිති ඔක්කොම නැති වෙනවා, හමස් පෙට්ටියට යනවා. ඒ නිසා අපි කියනවා මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ වෙනස් දේශපාලන අත්දැකීම. රටේ අද හැමතැනම ජනතාවට දැක ගන්න පුළුවන් විදිහට මේ ආණ්ඩුව ක්‍රියාත්මක වෙනවා. අපි දැක්කා එදා මේ ගැන හරි වේදනාවෙන් දැන් මම දැක්කා ජයන්ත සමීර මන්ත්‍රීතුමා හැම කතා කරා පුදුම විදියට මේක වෙන්න ඕන කියලා. හැබැයි ජයන්ත සමීර මන්ත්‍රීතුමාට මතක නැහැ එතුමාගේ අමාත්‍යවරයා තමන්ගේ අක්කගේ මගුල කන්නේ අමාත්‍යංශයේ සල්ලිවලි. එතකොට අපි කියන ඕවා විගණනය කරන්න. හැබැයි කියන්නේ මේ මොකද්ද මේකේ විගණනය කරන්න කියලා අපේ දිනේෂ් ගුණන්ත අපේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීතුමා කිව්වා මේ බැඳුම් කරේ ගැන අනිවාර්යයෙන්ම කරන්න, විගණනය කරන්න, චූදිතයොන්ට දඬුවම් දෙන්න, එල්ලන්න පුළුවන් එල්ලුම් ගහ එල්ලන්න පුළුවන් තැනට අරගෙන යන්න. හැබැයි අර අහිංසක මිනිස්සුන්ගේ බදු මුදලින් තමන්ගේ අක්කගේ මේ විලජ්ජ නැති කතාවල මේ පාර්ලිමේන්තුවේ කියන්න ලැජ්ජයි කරු සභාපතිතුමනි. විවාහ මංගල උත්සවය නැත්තම් මගුල් ගෙවල් ගන්න තැන තැනට මේ රටේ රාජ්‍ය යාන්ත්‍රණයේ මුදල් පාවිච්චි කරපු උදවිය අද සුදු චරිත වෙලා මෙතන ඇවිල්ලා කියනවා අපිට මේකේ මේ වෙනස්කම් ටික නැති කරලා රාජ්‍ය නිලධාරීන්ට හොඳ ශක්තියක් දෙන විදිහට කටයුතු කරන්න කියලා. ඒ නිසා අපි කියනවා මේ රටේ අපි හරි තැනට අරගෙන යනවා ඒ රටේ ජනතාව බලාපොරොත්තු වෙනස. ඒ නිසා අපි හිතනවා මේ වගේම අපි රටේ ජනතාව බලාපොරොත්තු වෙච්ච ඒ නිදහස රටේ ජනතාව බලාපොරොත්තුවේ ප්‍රජාතාන්ත්‍රීය අයිතිය තහවුරු කරන්න කටයුතු කරනවා. ඒ වගේම අපි කියනවා අද ගරු සභාපතිතුමනි විගණාධිපතිතුමත් ඉන්න වෙලාවේ මෙරටේ රාජ්‍ය මුදල් භාවිතාව පිළිබඳව මම හිතනවා විනයක් ඇතන මූල්‍ය විනය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි දන්නවා සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු විදියට ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල මේ රජයේ මුදල් ටික පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ අඩුමතන විමධ්‍යගත මුදල් ටිකවත් හරියට නිවරදිව ජනතාවට ජනතාවාදී විදියට පරිහරණය කිරීමට ක්‍රමවේදයක් සකස් වෙලා නැහැ. දැන් අපි දන්නවා සමහර වෙලාවට ගරු සභාපතිතුමනි මේ ටෙන්ඩර් ක්‍රියාවලිය තුළ දැන් මම ප්‍රාදේශීය ලේකම් කොට්ටාස තුනක සම්බන්ධීකරණ කමිටුවේ සභාපති විදිහට දන්නවා එකම භාණ්ඩය මේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල තුනක හොයලා බැලුවොත් එහෙම මිල තුනකට ගන්න. ඒ මිල වෙනස් වෙන්න හේතුව මොකක්ද? ඊළඟට ඒකේ ප්‍රමිතිය පිළිබඳව පාලනය කිරීමක් නැහැ. අපි සමහර වෙලාවට දෙනවා ඒ ප්‍රතිලාභිය මේක හොයන්න නිකන් හම්බෙනවා කියලා අරගන්නවා. හැබැයි මේක හරහා අපි හිතනවා සමහර දූෂිත නිලධාරීන් තමන්ගේ ඒ අරමුණු කරා යනවා. ඒ නිසා අපි හිතනවා රටේ මේ ටෙන්ඩර් පටිපාටිය තුළ නිසි ක්‍රමවේදයක් ඇති කරන්න කටයුතු කළ යුතුයි. මේක පසු කාලීනව මේක වැරදි වෙලා තියෙනවා කිලිවෙලා විගණන කරලා ඉවර වෙලා ඒ තුලින් විගණන විමසීම් තුලින් මේකට උත්තර හොයනට වඩා මම හිතනවා රාජ්‍ය මුදල් නිවරදිව පාවිච්චි කරන්න අඩුම තරමේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල මට්ටමින් මේක නිවරදි ක්‍රමවේදයක් තුළ භාවිතා කරන්න කටයුතු කළ යුතුමයි. ඒ වගේම විශේෂයෙන්ම කියන ප්‍රාදේශ සභාවල මමත් හිටපු සභාපතිවරයෙක් විදිහට දන්නවා ප්‍රාදේශීය සභාවල මේ භාණ්ඩ මිලදී ගැනීමේ ක්‍රියාදාමය තුළ කිසි විනිවිදභාවයක් නැහැ. සභාපතිට නිදහස් දීලා තියෙනවා ඕන විදියට මේ කටයුතු කරන්න. සභාවේ ඉන්න මන්ත්‍රීවරු නැත්නම් සභිකයන් මේ පිළිබඳ අවබෝධය නැති වෙන්න පුළුවන්. සම මේවා මේ තැන්වල ඉඳලා මේව නතර කරලා එනකොට ඔය මහා ලොකු කෝටි ගණන්වල මුදල් වංචා කරන චරිත බිහි වෙලා ඉන්නේ මේවයින් තමයි. දැන් අද කියනවා 78 මේ විවුර්ත ආර්ථිකය ගෙනහල්ලා මේ මහවැලිය වගේ මහා ව්‍යාපෘති තුළින් තමයි හොරු බිහි වුනේ. හැබැයි ඉතින් හොරු කියලා පිළිගන්න එක ගැන අපි සතුටු වෙනවා. අපි හොරු වුණේ මේ 78 ක්‍රමවේදය තුල කියන එක කියන්නේ අපි හොරු වුණේ ඒ හින්දා කියලා කියන එක පිළිගන්නෝ තමන් හොරු කියලා කියපු ගැන. ඒ නිසා අපි කියනවා මේ රටේ පුංචි අහිංසක මිනිහගේ රුපියල් 500 ගැන හොයන් මේ රටේ අහිංසක ගමේ පුංචි ව්‍යාපාරයක් කරන මිනිහගේ බදු ආදායම ගැන
හොයන්න
කටයුතු කරනවා වගේම මේ රටේ විශාල බදු පැහැරහැරලා ඉන්න සමාගම් පිළිබඳව හොයන්න පුළුවන් ක්‍රමවේදයක් ඇති වෙන්න ඕන. අද අපි කවුරුත් දන්න කාරණාවක් කරු සභාපතිතුමනි ආදායම් බදු ගෙවන්න නැතුව ලක්ෂ ගණන් කෝටි ගණන් මිලියන ගණන් ගෙවන්න තියෙන මිනිස්සුන්ට මේ ප්‍රශ්නේ විසඳගන්න ක්‍රමයක් අපේ ගාව නිර්මාණය වෙලා තියෙනවා. අත යට ගානක් දීරිවිල්ලා කොමසාරිස්තුමා හරි කොමසාරිස්තුමිය හරි හම්බෙලා ඒක විසඳගන්න පුළුවන් මේ සුප්‍රකට මේ සිදුවීම මේ රටේ නැති වෙන්න ඕන. අද ඔබ දන්නවා ගරු සභාපතිතුමනි කස්ටම් එක ගත්තොත් එහෙම කස්ටම් එකේ හයිය තියෙන කෙනාට බය නැතුව එළියට එන්න පුළුවන්. මේක දන්නවා අපේ මේ පාර්ලිමේන්තුවේ ඉන්න අමාත්‍යවරු මන්ත්‍රීවරු දන්නවා මේ ක්‍රමවේද ටික වහන්න ඕන. ඒසහා අල්ලසක් නැතුව වැඩක් කරගන්න බැරි රාජ්‍ය ආයතන කොච්චර තියෙනවද? ඒසහා අපි කියන විගණාධිපතිතුමනි ඔබතුමාට අද ශක්තියක් හයියක් නිර්මාණය වෙනවා. අනේ නිර්මාණය වීම තුළ අඩුම තරමේ මේ රටේ දේශපාලනඥයන්ගේ අවශ්‍යතා නිසා මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ බදු මුදල් ටික විනාශ වීමේ ඒ පාප කර්මය නැති කරන්න ඔබතුමා කටයුතු කරන්න ඒකට හයිය ශක්තිය දෙන්න මේ යහපාලන ආණ්ඩුවේ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාට එල්ලගෙන ගහන උදවියට කියනවා මේවා බය නැතුව අරගෙන මේ රටේ මිනිස්සුන්ට අනාගතය උදා කරලා දෙන්න මේ රටේ නැවතත් අර පහුගිය කාලේ වගේ හොර තක්කඩි රැලක් මේ රටේ බිහි නොවෙන්න වගේ බලාගන්න කියන එක මතක් කරමින් මගේ වචන කීපය අවසන්
කරනවා. ස්තුතියි ගරු ආශෝක් මාලසිංහ මැතිතුමා.
මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි මුලින්ම මම මෙහෙම මොහොත යොදා ගන්නවා ඔබතුමාට සුබ පතන්නට මූලාසන මණ්ඩලයට අලුතින් පත්වීම ගැන ඔබතුමාගේ ප්‍රථම දිනේ. ඉතින් ඔබතුමා මූලාසනේ ඉන්න වෙලාවේ කතා කරන්න ලැබීම ගැන ඉතාමත් සතුටට කරුණක්. මොකද අද මේ මාතෘකාවට ගැනෙන විගණන පනත අපි සාකච්ඡාවට භාජනය කරන මහජන මුදල් කාරක සභාවේ සමාජිකයෙකුත් වන ඔබතුමා, ඒ වගේම මේ මහජන මුදල් කාරක සභාවේ තමයි මේ ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා කරේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කලින්. ඒ නිසා මේ විගණන පනත ගැන අපිට අපි වාද විවාද කරා මාස ගණනාවක් මේ මහජන මුදල් කාරක සභාවේදී පබ්ලික් ෆයිනෑන්ස් කමිටියකේදී. ඒ හරහා මේ විගණන පනතේ අවශ්‍යතාවය අපි තාමත් හොඳට දැක්කා. ඒ නිසා මේ විගණන පනත ගැන කතා කරනකොට විගණන පනත පිළිබඳව මුලින්ම සාකච්ඡා වෙන්නේ 2000 වර්ෂයේ. ඒ වගේම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා එතුමා ජනාධිපතිවරයා වශයෙන් ඉදිරිපත් වන වෙලාවේ මැතිවරණ ප්‍රකාශයේ රාජ්‍ය විගණනේ පාලනය කිරීම සහ ශක්තිමත් කිරීම සඳහා නීතියක් පැනවීම කියන කඩිනම් කිරීම සම්බන්ධයෙන් පොරොන්දු වුණා. ඒ පොරොන්දු ඉටු කිරීමක්. ඒ වගේම 2015 වර්ෂයේ මැයි මාසයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය මගින් විගණකාධිපතිවරයාගේ බලතල පුළුල් කරනු ලැබුවා. ඉන්පසුව පරිපූර්ණ ව්‍යවස්ථාදායක රාමුවක් මගින් ඒ තහවුරු කරන්න අවශ්‍ය බලතල ලබා දීම සඳහා අවශ්‍ය වන විගණන පනතක් හැටියටද අපිට හඳුන්වා දෙන්න පුළුවන්. රටේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ ප්‍රජාතන්ත්‍රවාදී අගයන ජනතාවකට ඉතාමත් සතුටු විය හැකි පනතක් හැටියට අපි දකින්නේ. අපි දැක්ක විගණකාධිපතිවරයා සහ විගණකාධිපති දෙපාර්තමේන්තු නිලධාරි මහත්මීන් පසුගිය කාලේ මේ ගැන විශාල සාකච්ඡාවක් කරා, සමහරලාට සටනක් වුණා, සමහරලාට චෝදනා කරා, සමහරලාට සමහර අය කිව්වා මේක ආණ්ඩුව කරන්න දෙන්නේ නැහැ, ආණ්ඩුව මේකට විරුද්ධයි කියන ආකාරයේ. නමුත් මේ සියලුම චෝදනා යෝජනා සියල්ල මල්පොකුරු හැටියට අරගෙන අද අපිට සතුටු වෙන්න පුළුවන්. මේ ආණ්ඩුව විගණන පනත ජනතාවට අවශ්‍ය විගණන පනත හැටියට අපි ඉදිරිපත් කරලා තියෙනවා. දැන් මේ විගණකාධිපතිවරයා සහ විගණාධ දෙපාර්තමේන්තුවේ කාර්යභාරයන් අපි සමාලෝචනයට ලක් කළා. අපි විශේෂයෙන් මහජන මුදල් සම්බන්ධයෙන් කටයුතු කරන මහජන මුදල් කාරක සභාවේදී පබ්ලික් ෆයිනෑන්ස් කමිටියකේදී. දැන් පබ්ලික් ෆයිනෑන්ස් කමිටිය එක හරහා ඉස්සරහට අපි බජට් ඔෆිස් එක ඇති කරනවා. ඒ බජට් ඔෆිස් එක හරහා අපිට හැකියාව ලැබෙනවා මේ විගණන පනත වෙන කාර්යයන් පාර්ලිමේන්තුවට වගකීම් පැවරෙන්නේ කොතනද කියන කාරණයක් එක්ක බද්ධ කරලා අනාගතයේ බජට් ඔෆිස් එක හරහා මේ ගැන තව තවත් සමාලෝචනය කරන්න, මේ කාර්යයන් විශ්ලේෂණය කරන්න. ඒ සඳහා මම හිතන්නේ අවසානයේ බලතල පැවරෙන්නේ පාර්ලිමේන්තුවට. ඒ නිසා ඉතාමත් වටිනවා මේ පාර්ලිමේන්තුවට බලතල පැවරෙන මේ විගණන පනත හරහා අපිට හැකියාව ලැබෙනවා බජට් ඔෆිස් එකත් ඇති කිරීම තුළින් ඒ ක්‍රමානුකූල කරගෙන මේකේ කාර්යභාරය තව තවත් ශක්තිමත් කරන්න. දැන් කලින් කතා කරපු හර්ජත් සිල්වා අපේ නියෝජ ඇමතුමා, ඊළඟට අජිත් පෙර ඇමතුමා මේ ගැන සාකච්ඡා කරා, විශේෂයෙන් තාක්ෂණික විගණනයන් ගැන. අපි අපේ මහජන මුදල් පබ්ලික් ෆයිනෑන්ස් කමිටියකේදීත් අපි සාකච්ඡා කරා. ප්‍රධාන වශයෙන්ම අපි පොයින්ට් කරේ මේ තාක්ෂණික විගණනයන් හරියාකාරව සිදු නුනොත් විය හැකි අක්‍රමිකතා ගැන, ඒ විශේෂයෙන් එයින් පාඩු ලබන්න පුළුවන් රාජ්‍ය සේවකයා වගේම තීරණ ගන්න නිලධාරීන් වගේම දේශපාලන අධිකාරියත් පාඩු ලබන්නට පුළුවන්. මේක සංවේදී කාරණයක්. මේ විශේෂයෙන් තාක්ෂණික සහ ඉංජිනේරු කාර්යයන් පිළිබඳ විගණනේ විගණකාධිපතිවරයාගේ අපි අවධානය යොමු කරනවා ඒ සඳහා. මොකද වරක අපි දැක්ක ගල්ලංගරු සම්බන්ධයෙන් වුණු ප්‍රශ්නයේදී අපි කටයුතු කරපු අපේ ආංශික අධීක්ෂණ කාරක විදුලි බල සහ බලශක්තිය සම්බන්ධයෙන් වුණු ආංශික අධීක්ෂණ කාරක සභාවේ දීර්ඝ වශයෙන් සාකච්ඡා කරා මේ ගල්ලංගරු සම්බන්ධයෙන් වාර්තාවේ තිබුණු අඩුපාඩු ගැන. අපි මේ විවේචන කරන්නේ බොහොම සුභවාදී විදිහට, පොසිටිව් විදිහට ගන්න. අපි විගණනාධිපතිවරයා සහ කණ්ඩායමෙන් ඉල්ලා සිටිනවා. අපි එතනදී දැක්ක ඒ තාක්ෂණික ගැටලු, ඒ වගේම මේ පාර්ලිමේන්තුවේ වර්තමාන පාර්ලිමේන්තුව අපිට සන්තෝෂ වෙන්න පුළුවන්. අපේ මුලාසනරුවට මන්ත්‍රීතුමා වගේ මන්ත්‍රීවරු රාශියක් ඉන්නවා මේ පාර්ලිමේන්තුවේ වෙනදාට වඩා තාක්ෂණික දැනුමෙන් සන්නද්ධ. ඒ නිසා අපේ ඕවර්සයිට් කමිටීස් වල නැත්තම් මහජන මුදල් කාරක සභාවේ සාකච්ඡා කරනකොට අපි දැනුම ඇති මන්ත්‍රීවරු හැටියට සාකච්ඡා කරන්නේ. එතකොට ඒ දැනුම ඇති මන්ත්‍රීවරු හැටියට සාකච්ඡා කරනකොට සමහර වෙලාවට විගණකාධිපති වරයාගේ වාර්තාව අරගෙන ඉන්න විගණකාධි නිලධාරීන් සාකච්ඡා කරන්නේ සියල්ල දත් අය වගේ. මේක ඇත්තටම අපි දැඩි වේදනාවෙන් කතා කරන්නේ. අපේ සමහරලාට ඇහුම්කන් දෙන්නේ නැහැ. අපි කියන වාර්තාව හරි. නෑ අපි කියන එක තමයි හරි. ඒක නෙමෙයි නොවිය විය යුත්තේ. මේක සාකච්ඡාවට භාජනය වෙන්න ඕන. පොසිටිව් තින්කර්ස්ලා විදිහට හිතන්න ඕන. තාක්ෂණික ප්‍රශ්නයක් තියෙනවා නම් තාක්ෂණික ගැටලුවක් තියෙනවා නම් පාර්ලිමේන්තු ඉන්න පුළුවන් තාක්ෂණික දැනුම ඇති සන්නද්ධ වෙච්ච ඒ දැනුම තියෙන වෘත්තිකයෝ ඒ වෘත්තිකයෝ කියන දේ අහුම්කන් දිය යුතුයි කියලා අපි යෝජනා කරනවා. විශේෂයෙන් මෙන්න මේ සාකච්ඡාව භාජනය විය යුතුයි මේ විගණන පනත හරහා. එහෙම වුණොත් විතරයි මේ විගණන පනතේ කාර්යභාරයේ යථා රූපීව සිද්ධ කරගත හැකි වන්නේ. එහෙම නැති වුණොත් වෙන්නේ දැන් මට මතකයි අපි ගල්ලංගුරු ඒ ගණනය කිරීමවලදී වුණ වැරදි. මොකද ඒ තාක්ෂණික දැනුමක් නැතුව ගණනය කරලා අපි දැක්කේ මේකේ මේ මෙවැනි පාඩුවක් වෙලා තියෙනවා, මෙවැනි වාසියක් වෙලා තියෙනවා. සමහරලාට පාඩුව වාසිය දෙකටම පොසිටිව් නෙගටිව් විදිහට කොයි පැත්තට යයිද කියන බරපතල ගැටලුවක් ඇති වුණා මේ තාක්ෂණික ගැටලුත් එක්ක. ඒ නිසා මෙම පනතේ සඳහන් වෙලා තියෙනවා ඒ තාක්ෂණික කාරණාවලදී විගණකාධිපතිවරයා ඒ තාක්ෂණික ගැටලු සම්බන්ධයෙන් උපදෙස් ගත ඇති යුතු ආයතන වලින් උපදෙස් ගන්නවා කියන එක. නමුත් මේ පිළිබඳ මම හිතනවා අපිට පුළුවන් නම් ඒ කොහොමද ගන්නේ, ඒ සඳහා වගකීම තියෙන තැන් මොනවාද කියන එක, ඒ සාකච්ඡාවට භාජනය විය යුත්තේ කොහොමද කියන එක සංශෝධන හැටියට ඉදිරිගත් කරන්න පුළුවන් කමක් ලැබුණොත් හොඳයි, සාකච්ඡාවට භාජනය කරන්න ලැබුණොත් හොඳයි. උදාහරණයකට ඉංජිනේරුමේ කාර්යයන් හැටියට ගත්තොත් අපිට පුළුවන් ඒ අදාළ ඕවර්සයිට් කමිටියකට අරගෙන එතනදී තාක්ෂණික දැනුම සම්බන්ධයෙන් කතා කරලා විශේෂයෙන් තාක්ෂණික දැනුව සම්බන්ධයෙන් ඉන්න එක්ස්පර්ට්ස්ලා ගෙනල්ලා ඒ තර්ඩ් අයි එකකිනුත් බලලා මේකේ කමෙන්ට් එක ගන්න. එහෙම නැතිනුත් වෙන්න පුළුවන් අගතිය තමයි වැරදි තීරණයකින් වැරදිම වැරදි චිත්‍රයක්ම වෙන්න පුළුවන්. ඊළඟ කාරණේ තමයි විගණකාධිපතිවරයා ඇතුළු විගණකාධිපති දෙපාර්තමේන්තුවේ සේවක මහත්වරුන්ගේ පොලිටිකල් බයස්නස් එක. ඒ කියන්නේ යම් කෙනෙක් පොලිටිකලි සමහර එක පක්ෂයකට සම්බන්ධ විය හැකි පුද්ගලයන් සිටිය හැකි වෙනවා. එතකොට ඒගොල්ලන්ග සමහරලාට ඒගොල්ලෝ යාළු මිත්‍ර දේශපාලඥයෝ මෙහෙව යන්න පුළුවන්කම ලැබෙනවා. වෙන මේ වගේ වෙලාවට ස්වාධීනව කටයුතු කරන්නේ කොහොමද කොහොමද කියන තැන මේකේ සඳහන් වෙන තැන අඩුපාඩු තියෙනවා කියලා මා දකිනවා විගණන පනතේ. ඒ ස්වාධීනත්වය ආරක්ෂා කරන්නේ කොහොමද? ඒව අපි හිතමු වර්තමාන විගණකාධිපතිවරයා දේශපාලනිකරේ නුනත් දේශපාලනිකරේ වෙච්ච විගණකාධිපතිවරෙක් නැත්තම් ඒ තැනටපත් වුණොත් කොහොමද ඒ තැනටපත් වුණ කෙනාගේ කාර්යයන් විමර්ශනය කරන්න කියන එක අපිට කොහෙටද බලේ පැවරෙන්නේ කියන එක සාකච්ඡා කරගෙන මම හිතනවා ඒක අපි බජට් ඔෆිස් එක ඇතුළේද නැත්නම් පබ්ලික් ෆයිනෑන්ස් කමිටියක ඒක සාකච්ඡා කළ යුතුද කියන කාරණේ බජට් ඔෆිස් එක හරහා අපි සමාලෝචනය කරගත යුතු වෙනවා. එහෙම නැති වුණොත් වෙන්නේ මේ විගණන පනත ඉතාමත් හොඳයි. නමුත් තවත් පොලිස් කාර්යයක් නොවිය යුතුයි. ඒ කියන්නේ මේ රටේ වෙන අනාගත තීරණවලදී තවත් පොලිස් පොල්ලක් වෙලා මේ කරන කාර්යදාමයන් නවත්වන තැනට නොයා යුතුයි කියන අපි දැඩිසේ විශ්වාස කරනවා. ඒ සඳහා තමයි විශේෂයෙන්ම අවශ්‍ය විශේෂයෙන් මේ ඉංජිනේරු කාර්යයන් තාක්ෂණික කාර්යයන් සඳහා අවශ්‍ය ඒ තාක්ෂණික දැනුමෙන් සන්නද්ධ ඒ වෘත්තිකයන්ගේ දැනුම හරියාකාරව ලබා ගත්තේ නැති වුණොත් වෙන්නේ අපිට වෙන්නේ වෙනත් අගතිගාමී තීරණ ගත හැකි වෙනවා. ඒක බොහොම බරපතල කාරණයක්. මම ඒ නිසා විගණන පනත සම්බන්ධයෙන් මේ කාරණය සාකච්ඡාවට භාජනය විය යුතුයි කියන යෝජනාව කරනවා. ඒ වගේම තමයි අපි ඊයේත් කතා කරා සමහර ආයතනවල දැන් TRC එක වගේ ආයතන. දැන් TRC එකේ අපි දැක්කා ඊයේත් අපි සාකච්ඡා කරනකොට මේ උදාහරණයකට illegal cable operators ලංකාව පුරාම ඉන්නවා. නමුත් මේගොල්ලෝ සම්බන්ධයෙන් TRC එක ඇතුලේ කොහොමද ඒ ඔඩිට් එකක් වෙන්නේ, තාක්ෂණික විගණනයක් වෙන්නේ කියන එක අපිට පැහැදිලි කිරීමක් කරගත හැකි වුණේ නැහැ. ඒ වගේ වෙලාවකට කොහොමද මේ කාර්යයන් වලදී තාක්ෂණික විගණනයක් කරගෙන විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව නියාමනය කරන්නේ කොහොමද? ඒ කොමිෂන් සභාවත් නියාමනය කළ යුතු වෙනවා. ඒ නිසා මේ විගණන පනත හරහා හරි එහෙම ඒ කොමිෂන් සභාව නියාමනය කරන්න අවස්ථාවක් ලැබෙන්න ඕන. ඒ ලැබෙන අවස්ථාව හරහා විශේෂයෙන් මේ තාක්ෂණික දැනුමෙන් සන්නද්ධ වෙච්ච පිරිසක් හරහා කරගත්තේ නැත්නම් වෙන්නේ මේ රටේ දැනට අය කරගත යුතු මුදල් රාශියක් උදාහරණයකට මේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව හරහා අපිට නොලැබී යනවා. ඒ වගේම තමයි අත්නොමතික භාවය. ඒ කියන්නේ මේ විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව ගැනගත්තොත් මේක මේ මොහොතේ ක්‍රියා කරන්නේ සම්පූර්ණ ඒකාධිපතියෙක් විදිහට. මේ ඒකාධිපතියෙක් ස්වරූපේ අරගෙන අර රජවාසල වඳුරාගේ ස්වරූපයෙන් රජවාසල වඳුරා කඩුව ගත්තාම මොකද කරන්න කියන එක අපි හැවරුත් දන්න අපේ
මනතුමා උතන්තාව මිනිත්තුවක් කාලයක් තියෙනවා.
ඒ නිසා ඒ වගේ තව කොච්චර තියෙනවද?
1 මිනිත් මො.
තව විනාඩියක් දෙන්න මට. ඒ කාරණාත් එක්ක ගන්නකොට මෙන්න මේ මෙවැනි කාරණා සම්බන්ධයෙන් විශේෂ විමර්ශන සිදු කළ යුතු වෙනවා. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා මෙවැනි ආයතන විමර්ශනය කරනකොට තාක්ෂණික දැනුම උපයෝගී කරගෙන හරියාකාරව කරොත් විතරයි රටට ලැබෙන ඒ අරමුදල් රටට ලැබෙන ආදායම ලබා ගත හැකි වෙන්නේ. ඒ වගේම තමයි දැන් උදාහරණයකට අපි සාකච්ඡා කරනවා මේ පසුගිය කාලයේ තිබ්බ වංචා දූෂණ ගැන. දැන් වංචා දූෂණ ගැන කතා කරනකොට ආයතාලේ සුපයාගත් දීපල ගැන කතා කරනකොට අපි විශාල වශයෙන් චෝදනා තියෙන මන්ත්‍රීවරු මේ සභාවෙත් ඉන්නවා.
ඒ
මන්ත්‍රීවරයාගේ නම පස්සේ කියන්න මට කාලේ දුන්නොත් තා පොඩ්ඩක් ඒ ගැන කතා කරන්න. දැන් රුපියල් ලක්ෂ 87.75කට මිලට ගෙන ඇති නාවල කොස්සත් ඉඩ නිවස බොරැල්ල කුරුප්පු පාරේ අංක 66 දරන ස්ථානයේ පෝචස් 26.85ක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තුලුවේ පිටවීමේ පර්යන්තේ වෙම්බර් ඔෆ් ගිෆ්ට්ස් වීඩූ ශ්‍රී ලංකා නැමැති බදු සාප්පු දෙක පවත්වාගෙන පොඩ්ඩක් ඉන්න අවසානයේදී කියන්න මහනුවර ජෝර්ජ් ආර්ද සිල්වා මාවතේ පෝචස් 12ක් පෝචස් 13.5ක් පෝචස් 18.3ක් වන ඉඩම් කැබලි පිහිටා තිබීම රුපියල් ලක්ෂ 285කට ඇල්විටිගල මාවතේ ට්‍රිලියන් රෙසිඩෙන්සි නිවාස සංකීර්ණයේ අංක 153.9 ඇලයිරක් 9.2දරන නිවස බිරිඳගේ නමට මිලට ගැනීම කොළඹ අත කිංසිපාරේ අංක 70 ඇලයිරක් 3 ඇලයිරක් 1 නිවස පවුම් 320,000ක් ගෙවා එංගලන්තයේ නිවසක් මිලට ගැනීම අංක 15 ඇලයිරක් 1 චන්ද්‍රා වෙත්තසිංහ මාවත කොස්සත්ත නාවල පර්චස් 15.58ක ඉඩමක් පිහිටීම මේ නවැනි එක උපයාගත් ආකාරයේ හෙලිකිරීමට නොහැකි රුපියල් මිලියන 27ක් යොදා කොළඹ ප්‍රදේශයේ දීපලක් මිලදී ගැනීම. මේ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරයෙක් හරි සුදනවාගේ කතා කරන අභූත චෝදනා ඉදිරිපත් තව පොඩ්ඩක් ඉන්න මේ මුදල් අවභාවිතාව තියෙනවා 2015 ජනාධිපතිවරුන් ප්‍රචාරණ කටයුතු සඳහා සතොස ආයතනයෙන් රුපියල් ලක්ෂ 390ක් වටිනා කැරම් බෝඩ් දැන් දන්නවනේ කවුද කියලා
මන් තුමා කාලේ නම් හරි
2014 ඌව පළාත් සභා මැතිවරණයේදී හා 2015 ජනාධිපතිවරුන් වරාය සේවකින් 500 සම්පූර්ණ පඩිය හා අතිකාල සමග මැතිවරණ ක්‍රියාකාරී යොදාගෙන රජයේ මුදල් අවභාවිතා කිරීම. ඒ විතරක් නෙවෙයි මම දැන් කදින් කතා කර ගල්ලංගුරු ගැන. මේක තමයි බරපතලම චෝදනාව. නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව බාර චීන සමාගමකින් ඇමරිකාන් ඩොලර් මිලියන 25.4ක කොමිස් මුදලක් ගැනීම සම්බන්ධ නඩුව. මේ ආදී වශයෙන් චෝදනා රාශියක් තියෙන මන්ත්‍රීවරු මෙන්න මේ වගේ මන්ත්‍රීවරුන්ට දැන් වෙන්නේ ඉස්සරහට මේ වගේ හරියට විගරණ පනතක් ආවදාට වෙන්නේ මේ සියලුම දේවල් තිතට අකුරටම බලපත්‍ර ඉදිරියයි බලා ගන්න හැකියාවක් ලැබෙනවා. ඒ නිසා මේ වීදුරු ගෙවල් වල ඇතුළේ ඉඳන් ගල් ගහන මේ මහින්දානන්ද අලුත්ගමගේ වගේ මන්ත්‍රීවරුන්ට අපි කියනවා එයා තමයි එයාට අපි එලිපිටම කියනවා පාර්ලිමේන්තුවේ ඇතුළෙත් කියනවා අපි එලියෙත් කියනවා අපි පාර්ලිමේන්තුවේ වරප්‍රසාදේ වලට යට වෙලා අභූත චෝදනා කරන්නේ අපි එලියෙත් කතා කරනවා මේක. ඒ නිසා එවැනි මන්ත්‍රීවරුන්ට කියනවා දැන් මෙවැනි මේ විගණන පනතක් ආවම තවත් මේ ගැන අපිට හරියට විගණනය කරගන්න පුළුවන් මුලාසන්න මන්ත්‍රීතුමනි මට කාලය ලබා දීම ගැන ස්තුතියි.